Honorable Vasanta Samar Singh, you have 20 minutes.
Garu, Garu Katana Kitumani. I have a Devidas Vivade at Sambanda in a Gamanga. Adas Dakon Nekatu in Labimakan Saturday.
Honorable member, if necessary, you have another extra 10 minutes.
Thank you. Thank you, Speaker. Then Garu Katana Kitumani, Mama. අහගෙන හිටියා සුජීව සේනසිංහ ගරු මන්ත්‍රීතුමා කියන උත්සාහ කරා එතුමාට වෙලාව හරියට දුන්නේ නැද්ද මන් දන්නේ නැහැ දීපු වෙලාව නැත්තම් එමේ ගියාද කොහෙද නේද ඒ නිසා මේ කතාව කියන් යනකොට මට හිතුනේ මේ විවාදය ආරම්භ කරපු ડોક્ટર හර්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා නැහැ එතුමත් ඒ වගේම ඊට පස්සේ මේ විවාදය අවසන් කරපු කබිරසේ මන්ත්‍රීතුමා දෙන්නම මේ ආර්ථිකය ස්ථාවර කිරීම පිළිබඳව කතා කරා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ වැඩපිළිවෙල ඒ වැඩපිළිවෙලත් එක්ක කතා බහ කරලා ආණ්ඩුව මේ දෙවැනි අයවැය ඉදිරිපත් කරන වෙලාවේ මේ දෙවැනි අයවැයත් එක්ක අපි ඉදිරිපත් කරපු සංවර්ධන යෝජනා සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව විවේචනයක් කරන්න උත්සාහ කළා ඒ නිසා ගරු කතානායකතුමනි මම කියන්න ඕනේ මේ සමහර විවේචන ආවේ පදනමකුත් නැතුව සමහර ඒවා පිළිබඳව සමාජය අර තියෙන ඇත්තත් නෙමේ සමහර ඒවා කියන්නේ IMF එක පිළිබඳව IMF එකේම එකක් කියනවා මම ඉස්සරහට කියන්නම් අපි IMF එක එක තිබිච්ච එකඟතාවයන් වෙනස් කරලා අපි කොහොමද වැඩ කරේ කියලා ඒවා කොහොමද වැඩ කරමින් ඉන්නේ කියලා ඒ වගේම එක්සත් ජාතීන් ඇමරිකා එක්සත් ජනපදයේ රටට එන්න එපා කියලා ස්ටේට්මන්ට් එකක් දුන්නා කියලා කිව්වා ඒක එක නිවැරදි කරා ඒගොල්ලෝ මොකද්ද වෙලා තියෙන්නේ කියලා කිව්වා මේ පිළිබඳව විපක්ෂයේ විලාපය අපිට 8 වෙනිදාත් ඇහුණා මට හිතෙන්නේ අකණ්ඩව අපිට අහන්න තියෙන විපක්ෂයේ විලාපය හේතුව දැන් වෙන කියන්න දෙයක් නැති වුණාට පස්සේ අඩුම ගානේ මම විපක්ෂයට ආරාධනා කරනවා මේ අයවැය කතාව ගරු ජනාධිපති අනුර සනායක මැතිතුමන් මේ පාර්ලිමේන්තුවේ අනුර සහෝදරයා අපේ ජනාධිපතිවරයා හැටියට මුදල් අමාත්‍යවරයා හැටියට පැය 4යි විනාඩි 20ක් මේ කතාව ඇතුලේ තිබුණ පොයින්ට්ස් ටික ගත්තනම් අපි ආරාධනා කරනවා මේ ප්‍රතිපත්තිමය කරුණ පිළිබඳව මේ ඉදිරිපත් කරපු කරුණ පිළිබඳව මේ අයවැයේ ඉදිරිපත් කළ තියෙන දේවල් පිළිබඳ විවාදයකට එනවනම් මොකද අපිට සමහර කතා කිව්වම ඉනත් වෙනවා වාහන විකුණුණෙක් ගැන කතා කරනවා වාහන ගෙනල්ලා එකලස් කළා නඩු තියන අය වාහන විකුණුවේ නැහැ කියලා කතා කරනවා නේ තව වංචා දෝෂණ පිළිබඳව කරන්නේ නැහැ කියලා ෂෝ එකක් දානවා කියලා කියනවා ආ බැඳුම් කර වංචාව පිළිබඳව පොත් ලියලා මාත්‍රලා තියන අය ඒ නිසා මේ 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 කතාව මම මේ අයවැයට බැලන්ස් කරන්න අහගෙන ඉන්නෝ ආගනේ නම කියයි අපේ අපේ ඇමතුමා නම කියන හවස අප අප අපේ කාගෙන්ද ඔය තියන්නේ ගරු කතානායකතුමනේ විපක්ෂය මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන විලාපයක් නගනවා මේ විලාපය නගලා දැන් යන එන මන් නැතුව යන එන මන් නැතුව
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා නම කිව්වේ නැහැ ඔබතුමා
මං කිව්වේ
ගරු මන්ත්‍රීතුමා
යට භූමිතල් කැවුවා
වාඩි වෙන්න ඔබතුමාගේ නම කිව්වේ
නැහැ අයවැය කතා
නම කිව්වේ කරුණාකර මේ
අයවැය කතා ඇතුළේ වෙලා තියෙන නම කිව්වා නම් කොහොමද කරුණාකර කතා නැතුව
බාධා කිරීම වලින් නැතුව
ඔබතුමා බැඳුම් කර වංචාව පිළිබඳ පොත් ලියලා මාට්ටු පුහුල් වල කරෙන්දෙනි කියන ඕකට තමයි පුහුල් වල කරෙන්දෙනි කියන්නේ මේ මම දැන් ගරු කතානායකට නමක් කිව්වද මම
ගරු නෑ ගරු මන්ත්‍රීතුමා බාධා
කිරීම
කරුණාකර වාඩි වෙන්න කරුණාකර වාඩි වෙන්න
කතානායකතුමනි මේ අයවැය පිළිබඳව
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ නම කිව්වේ නැහැ
ඔබතුමා කතා කරේ නැහැ
මේ කතාව පටන් ගත්ත වෙලාවේම ගරු මන්ත්‍රීතුමා
කෙනෙක් නමක් කිව්වේ නැහැ ගැරන්ඩියට
කරුණාකර වාඩි වෙන්න ගරු මන්ත්‍රීතුමා
කියන්න ඕනේ නැහැ
ඔබතුමා මේක බාධා කරනවා නම් ඔබතුමා එළියට යවන්න
වෙනවා සිද්ධිය කියනකොට කට්ටිය මාට්ටු වෙනවා ඒ නිසා මේ උපාය අපි 2026
ගරු මන්ත්‍රීතුමා ගරු සුජීව සේන මන්ත්‍රීතුමා ඔබතුමා වාඩි වෙන්න
පොතත්
ගරු මන්ත්‍රීතුමා වාඩි වෙන්න
තාම කතා කරන්න
කියන්නේද? ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතා
ගරු මන්ත්‍රීතුමා ගරු සුජීවසේන මන්ත්‍රීතුමා වාඩි වෙන්න. ගරු මන්ත්‍රීතුමා බාධා කිරීමෙන් වාඩි වෙන්න.
ගරු කතානායකතුමනි මේ අය
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට දැන් මේ සිංහල
තේරෙනද? අය වේ පිළිබඳව.
හොන්ඩබල් සුජීවසේන සිංහ can you sit down?
පිළිබඳව. මේ බලන්න ගරු
අර්ජුන මන්ත පොයින්ට් එක මොකද්ද ඔබතුමාගේ?
අර කතානායකතුමනි
ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
92 ආ නීති ප්‍රශ්නයක් මෙතුමා පටන් ගත්තේ සුජීව
කියන ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එක
පොයින්ට් එකක් නෑ නම කියලා පටන් ගත්තා
ගරු අමාත්‍යතුමා ඔබතුමා ඔබතුමා කතා කරන්න
අක්කොස්සේ කතා අවශ්‍ය ගන්නවද
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමාට ගරු අමාත්‍යතුමා ඔබතුමාට මම තව විනාඩි දෙකක් අමතරව ලබා දෙනවා
26
තව විනාඩි දෙකක් අමතරව ලබා දෙනවා
උපාය මාර්ගයක අරමුණු එනිසා මේ අයවැය කතාවට ගරු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට
අර අර්ජුන මන්ත්‍රීමාම වාඩි වෙන්න මේ
උපාය
වාඩි වෙන්න ඔබට පොයින්ට් පොඩයක් නැහැ
මේ උපාය මාර්ගික අරමුණු ටික හරියට කියවගන්න මේ උපාය මාර්ග අරමුණු කිව්වනම් මේ උපාය මාර්ග අරමුණුත් එක්ක බැඳෙනවද අයවැය යෝජනා උපාය මාර්ග අරමුණුත් එක්ක යනවද කියලා බලන්න පුළුවන් එනිසා මේක අපි කියලා තියෙන උපාය මාර්ගික අරමුණු හයක්
ඔබතුමා පොයින්ට් පොඩයක් නැහැ කරුණා මන්ත්‍රීතුමා වාඩි වෙන්න
සහ
මොකද්ද මේ නටන නාටක ඔබතුමා පොයින්ට් දැන් ඔය නමක් කිව්වේ නැහැ මෙතුමාගේ මෙතුමා නමක් කිව්වේ නැහැ ඔබතුමා
වෙන විවිධාංගීකරණය
මගේ වාඩි වෙන්න ඔබතුමා වාඩි වෙන්න නැත්නම් මම මේක එලියට දානවා ඔබතුමා මේ මොන මොකද්ද මේ කරදරේ ඔබතුමා මේ විනය ඩිසිප්ලින් එකක් අතු හැදිරෙන්නකෝ ඔබතුමාගේ නම කිව්වේ නැහැ නේ කරු මන්ත්‍රීතුමා ඔබතුමා නෑ ඔබතුමා නම කිව්වේ නෑ ගරු මන්ත්‍රීතුමා
ඔබතුමානේ මගේ වෙලාව
ඔබතුමාගේ නම කිව්වේ නෑ ගරු මන්ත්‍රීතුමා
අර කතානායකතුමනි
ඔබතුමා පොයින්ට් එක මොකද්ද
කියන්නේ මයික් ගිව් මී ද මයික් තෑන්ක් යූ පාර්ලිමේන්තුවේ කවරෝ කටයුතු නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන ලැබෙන්නේ තිබේ දැන්න කරලා බින්න මන්ත්‍රීවරු ප්‍රශ්න කරේ හැකිය අර කතානායකතුමා කියන්නේ අර අපේ මේ මන්ත්‍රීතුමිය ළඟ ඉන්න එපා කියලා රට ආරංචියයි කියලා මේ මෙතුමා
ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එක
මොකද්ද
මේ නාටකමක් නේද ගරු මන්ත්‍රීතුමා ගරු අමාත්‍යතුමා මේ ඔය විදිහට අසභ්‍ය විදිහට ඔබතුමා හැසිරෙන්න එපා නෑ නෑ ඔබතුමායි අසභ්‍ය විදිහට මේ පොයින්ට් එකක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා පොයින්ට් එකක් නෙවෙයි පොයින්ට් එකක් නැතුව නිකම් මරුනේ මේ මොකද්ද මේ ඔබතුමායි මේ අසභ්‍ය විදිහට හැසිරෙන්නේ අර අදාළ මන්ත්‍රීතුමියක් අතර ඉදදී මොකද කතා කරන්න කියලා කතාවක් කියන්නේ ඔබතුමා වැරදි ඔව් ගරු අමාත්‍යතුමා ඔබතුමා කතා කරන්න ඔබතුමාට තව විනාඩි දෙකක් මන් දෙනවා
අර කතානායකතුමනි විපක්ෂයේ මෙන්න මේ මූලික අරමුණු ටික කියවනම් අයවැය උපාය මාර්ග ටික අපේ ආණ්ඩුව අපි කියලා තියෙනවා සිරසාර සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනය අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායම ඒ වගේම ණය තිරසාර භාවයේ සහතික කිරීම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම ග්‍රාමීය දිරිදු බව තුරන් කිරීම ඩිජිටල් කරන ප්‍රවර්ධනය මේ තමයි උපාය මාර්ග කරුණු 6 මෙන්න මේ කරුණු 6 පදනම් කරගෙන තමයි ගරු කතානායකතුමනි අපි මේ 20යි 26යි අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ හැබැයි මෙන්න මේ 20යි 26යි අයවැය අපි ඉදිරිපත් කළාට පස්සේ මේ අයවැය පිළිබඳව විපක්ෂයේ විසින් එකතු කරන කරුණු අතර අමතක කරපු කරුණු ටිකක් තියෙනවා ගරු කතානායකතුමනි මොකද 2025 වර්ෂයේ පුරාවට මේ රටේ ජනතාවට 2026 අයවැය ඇතුළේ අපි ලබා දීපු ප්‍රතිලාභ තියෙනවා. ඒ ප්‍රතිලාභ පිළිබඳව ඒ වගේම රජයක් හැටියට ආර්ථිකය ශක්තිමත් කරද්දී අපි මුහුණ දීපු අභියෝග තියෙනවා. ඒ අභියෝග වලට අපි මුහුණ දීපු හැටි. ඒ ගැන කතා කරන්නේ දැන්. අද මොනවා හරි එකක් කියන්න උත්සාහ කරාට මේ අයවැය පදනම මත ඉඳගෙන නෙමෙයි මේ විවාදෙට එකතු වෙන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ නැවත මතක් කරලා දෙන්න ඕනේ 2025 අවුරුද්ද. 2025 අවුරුද්ද අපි රාජ්‍ය සේවයේ පිළිබඳව බොහෝ වෙනස්කම් කරා. රාජ්‍ය සේවකගේ වැටුප් වැඩි කිරීම කරා විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත් කිරීම කරා පුද්ගලිකාංශයේ අවම වැටුප් රුපියල් 27000 දක්වා වැඩි කරා ලබන අවුරුද්දේ 30000 වෙනවා ඒ වගේම වතු සේවකයන්ගේ වැටුප් රුපියල් 1700 දක්වා ගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නවා කියලා අපි 25 අයවැයදී පොරොන්දු වුණා ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණ ස්ථාවර කිරීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා අපි කිව්වා විදේශ සංචිත ආරක්ෂා කරගන්න ගමන් ආනයනය සීමා ලිහිල් කරනවා කියලා අපි කිව්වා රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආරම්භ කිරීම කරනවා කියලා අපි කිව්වා මේ වෙනකොට 75000ක් බඳවා ගන්න අනුමැතිය දීලා තියෙනවා මේ අවුරුද්ද ඇතුලේ පාසල් දරුවන්ට රුපියල් 6000ක් දුන්නා ඒ වගේම සපත්තු දෙක ගන්න තව රුපියල් 4000ක් දුන්නා ඒ විතරක් නෙමෙයි මහපාල ශිෂ්‍යාධාරයේ 150කින් වැඩි කරා මේ අවුරුද්ද තවත් 130කින් වැඩි කරනවා අපි රුපියල් 2500කින් අධ්‍යාපන සෞඛ්‍ය මහා මාර්ග ඒ වගේම වාරි මාර්ග අතර බොහෝ සංවර්ධන කටයුතු ඉලක්ක කරගත් ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 1400ක් වියදම් කර වෙන් කර ඒ වගේම නීතිය ස්වාධීනත්වය ඇති කරා ඒ වගේම වංචා දෝෂවල තිත තියලා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න අපි පටන් ගත්තා මේ ගැන කතා කරන්නේ නැහැ ඒකේ දිගුවක් ලෙස අපි උපාය මාර්ග කරුණු කරනා ගණනාවක් එක්ක මේ අයවැයට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. ඒ නිසාද විපක්ෂයට විලාපයක් විතරක් ඉතුරු වෙලා තියෙන යන්නේ නම් හොයාගන්න බැරි වෙලා තියෙනවා. පටන් ගන්න තැනින් මේ අවසන් කරන්න. ඒ නිසා ඒ වෙනුවට අපි විපක්ෂයට ආරාධනා කරනවා අඩුම අයවැය විවාදය මේ බලන් ඉන්න පාසල් දරුවන්ට රටේ බලන් ඉන්න මිනිස්සුන්ට මේ සජීවී සංවාදය අහගෙන ඉන්න මිනිස්සුන්ට මේ විවාදය අයවැය විවාදයක් බවට පත් කරගන්නවත් එකතු වෙන්න කියලා ගාන්ත මන්ත්‍රීතුමා උපදෙස් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද නැත්තම් ජනතාවට මේ අයවැය තුළ තියෙන දේවල් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපිට කියන්න උවමනා තියෙන 20යි 26 දී. අපි මේ අයවැය තුළ අපේක්ෂා කරනවා කරන්න බොහෝ දේවල්. ඒ වගේම අපිට තියෙන විශාල සිහිනයක් මේ රට පොහොසත් රටක් බවට පත් කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි අපේ අයවැය යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ. මම මේක කියන්න හදන්නේ මේ ටික. ඒ නිසා මේ ඉලක්ක 6 සම්පූර්ණ කරගෙන යද්දී අපි රාජ්‍ය සේවයට මේ අවුරුද්ද මොකද්ද කරේ? රාජ්‍ය සේවයට මේ අවුරුද්ද කරපු දේ කරන්න යනකොට මම එදා මේ කතාව මේක කලිනුත් කිව්වා. කියනකොට අපේ අද නෑ සමග ජන බලවේගයේ මහලේකම්තුමා තමයි රාජ්‍ය පරිපාලන ඇමති හැටියට හිටියේ. එදා 2016 ඉඳන් රාජ්‍ය සේවයට බඳවාගත්ත සේවකයන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳව හදපු වැඩපිළිවෙලක් නෑ. 2016 පත්වීම ලිපිය දෙන්නේ කොහමද? 2016 ගරු කතානායකතුමනි පත්වීම ලිපියේ තියෙන්නේ 2016 ඔබට හිමි විශ්‍රාම වැටුප ප්‍රමය පිළිබඳව රජයේ විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ඔබට යටත් විය යුතුය. මේක තමයි 2016 පත්වීම් ලිපිය. 2016 පත්වීම් ලිපිය අනුව රාජ්‍ය සේවයේ 2016 ඉඳන් බැඳිච්චාට විශ්‍රාම වැටුප නැහැ කරු කතානායකතුමනි. එයා දන්නේ නැහැ දායක විශ්‍රාම වැටුපක්ද කියලා. දායක විශ්‍රාම වැටුපක් නම් බැඳිච්ච සේවකයාගෙන් දායකත්ව අය කරගන්න ඕන. නැත්තම් රජයේ මේ පැත්තෙන් විශ්‍රාම වැටුපට අවශ්‍ය කරන දායක මුදල් අරන් දෙන්න ඕන. එහෙම වෙන් කිරීමක් කරලත් නැහැ. ඒ නිසා අන්න අපේ අයවැය තීරණ යනුව මෙවර රාජ්‍ය සේවකයාගේ 2016 සිට රාජ්‍ය සේවයට එකතු වෙච්ච සියලු දෙනාට විශ්‍රාම වැටුප හිමි කරලා දීම 2026 අයවැයදී අපි සිදු කරා ගරු කතානායකතුමනි. ඒක විශාල ජයග්‍රහණයක් අපේ රටේ රාජ්‍ය සේවකයාට. ඒ වගේම දේපල ණය සම්බන්ධයෙන් මම අහගෙන හිටියා දේපල ණය පිළිබඳව විපක්ෂයේ දේපල ණය පිළිබඳව කියන කතාව. මේකට මිලියන 500යි වෙන් කරේ කියලා කිව්වා. ඔව් මිලියන 500 මොකටද වෙන් කරේ? අපි දෙනවා දේපල ණය නැවත ලක්ෂ 30ක් දක්වා. දේපල ණයට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන දේපල ණය පොලි කොටස 104ක් අපි දෙනවා. එයාට ලක්ෂ 50ක් දක්වා ගන්න පුළුවන්. ඒ ලක්ෂ 50 ගන්නකොට පළවෙනි ලක්ෂ 30ට 104කුත් දෙවැනි ලක්ෂ 20ට 102කුත් දෙනවා. එනිසා කෙනෙකුට ලක්ෂ 30ක් නම් ගන්න ඕනි. අද වෙනකොට 108 පොලියට 7 පොලියට දෙනවා නිවාස ණය. ඒ නිවාස ණයෙන් පොලියෙන් 104ක් ගෙවනවා ආණ්ඩුව. ඒ ගෙවන මුදල වෙනුවෙන් තමයි මේ මිලියන 500 වෙන් කරලා තියෙන්නේ. නැතුව ණය දෙන්න නෙමෙයි. ණය දෙන්නේ බැංකු 104ක් රාජ්‍ය සේවකයන්ට දෙනවා. ඒ වගේම తాවකාලික සේවකයන් ස්ථිර කිරීම. පහුගිය රජයන් කරේ විවිධ තැන්වල හිටපු කොටස් කොටස් වෙන් කරලා තමයි ස්ථිර කිරීම කරේ. හැබැයි මේ වෙනකොට අපි ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. తాවකාලික පදනමේ හිටපු තැන් තැන්වල රාජ්‍ය ආයතනවල ඉන්න සේවකයන් 9800ක් ස්ථිර කිරීම මේ අවුරුද්දේත් අපි සිදු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම මේ අවුරුද්දෙත් දෙවනි කොටස හම්බ වෙනවා. අන්න කීයක්ද? කෝටි වලින් ගත්තොත් එහෙම කෝටි 110,000 බිලියන 100 කෝටි 100 කෝටි 11,000 බිලියන 110කට ආසන්න මුදලක් අපි මේ අවුරුද්දෙත් රාජ්‍ය සේවයේ වැටුප් සඳහා ලබා දෙනවා. ඒ වගේම උත්සව අත්තිකාරම් අපි රුපියල් 10,000 සිට 15,000 දක්වා ඉහළ දානවා. විශ්‍රාමිකයන්ගේ 26ට පෙර තිබිච්ච විශ්‍රාම වැටුප් 20යි 20ට පෙර තිබි විශ්‍රාම වැටුප් විසමතාවය වෙන් කිරීම සඳහා ඒ අවශ්‍ය කාරණයට අවශ්‍ය මුදල තවත් රුපියල් මිලියන 20,000ක් ඒ වෙනුවෙන් වෙන් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම විධිමත් කරනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැටලු විසඳීම සඳහා වැටුප් කොමිසමක් දානවා. ඒ සියලුම රාජ්‍ය සේවකයන්ට මෙතනින් පස්සේ තියෙන වැටුප් පිළිබඳව ගැටලුව තියෙනවා නම් අන්න ඒක විසඳන්න අපි රාජ්‍ය සේවයේ පැත්තට මේ ගැටලුව විසඳන්න කටයුතු කරනවා. ඒ නිසා අපි රජයක් හැටියට ඒ ගත යුතු සියලු තීන්දුව తీරන අරගෙන තමයි මේ කටයුත්ත සිදු කරමින් යන්නේ. ඒ නිසා අපි කියන්න ඕනේ මේ රජයක් හැටියට අපි මේ ගත තීන්දුව తీරනත් එක්ක මේ විදියට රාජ්‍ය සේවයට වැඩ කරද්දී අර්ධ රාජ්‍යංශයට මොකද අපි කරලා තියෙන්නේ? අන්න අර්ධ රාජ්‍යංශයේ ආයතන පහුගිය ආණ්ඩුව මේවා පාලනය කර පළවත්ත සීනි සමාගම වගේ ආයතනත් ඒවගේම විවිධ රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන 11-10කට ආසන ප්‍රමාණයක සේවකයන් EPF එක ගෙවලා නැහැ ETF එක ගෙවලා නැහැ ග්‍රැටිවිටිය ගෙවලා නැහැ මේ අය විශ්‍රාම ගිහිල්ලා ග්‍රැටිවිටි නැතුව ගෙදර ගිහිල්ලා සමහර අය මිය ගිහිල්ලා කරු කතානායකතුමා සමහර අය මිය ගිහිල්ලා හැබැයි මේ අය පිළිබඳව නොසලකා හිටිය පහුගිය කාලේ ආණ්ඩු අන්න ඒ වෙනුවෙන් අපි තීරණයක් ගත්තා මිලියන 11000ක් වෙන් කරනවා EPF ETF සහ ග්‍රැටිවිටි වෙන් ගෙවීම සඳහා ඒ රාජ්‍ය ආයතන සේවකයන්ගේ තිබිච්ච ගැටලුව විසඳීම සඳහා මේ මැදිහත් වෙන්නේ අන්න ආණ්ඩු කතා නොකර මගහැරලා ගියපු දේවල් අපි ආණ්ඩුවක් හැටියට තීරණය කළා මිනිස්සුන්ගේ තිබිච්ච ඇත්ත ප්‍රශ්නය ව්‍යවස්ථාපිත හිමිකම රාජ්‍ය ආයතන නඩත්තු කරද්දී රාජ්‍ය ආයතන වලට ඒ සේවකයන්ට ලැබිය යුතු දේවල් අපි ගෙවන්න කටයුතු කරලා තියෙනවා ඒ වගේම රාජ්‍ය සේවයේ ආපදා ණය ලබා ගැනීම ලක්ෂ 2.2 මාස ලක්ෂ 4 දක්වා වැඩි කරා එතනින් නැවතුනේ නැහැ ඒ ප්‍රමාණය ගන්න ගියපුවාම නැවත අය කර ගැනීම සහ ලබා දීම පිළිබඳ සීමාවක් පැන වුණා. ඒ ලබා දීම පිළිබඳ සීමාව ඉවත් කරන්න තවත් මිලියන 10000ක්. තවත් මිලියන 10000ක් අපි වෙන් කරලා තියෙන අතිරික්ත අරමුදලට ඒ මුදල් ලබා ගැනීම සඳහා අත්‍තිකාරම් ගිනුමට තවත් මිලියන 10000ක් වෙන් කරලා තියෙනවා. රාජ්‍ය සේවයේ ආපදා ණය ලබා ගැනීමේ ඒ අවස්ථාව වැඩි කරන්න. ඒ විතරක් නෙමෙයි. දුෂ්කර සේවාවල ඉන්න ගුරුවරු සඳහා ගුරු සේවයේ නියත ගුරුවරුන්ට දුෂ්කර සේවයේ ඉන්න අයට දීමනාවක් ලබා දීම. විදුහල්පතිතුමා ගුරුවරුන්ට රුපියල් 1500 ගන්න දීමනාවක් අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන්. ගේට්ටු 700-800කට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන් ඉන්නවා. මේකේ පැය 8, පැය 16, එහෙම නැත්නම් පැය 24 වැඩ කරත් එයාට හම්බ වෙන රුපියල් 7500යි පැය 8ේ ජොබ් එකට. අන්න අනාරක්ෂිත දුම්රිය ගේට්ටු කරුවන්ගේ දීමනාව රුපියල් 7500 සිට 15000 දක්වා 100%කින් වැඩි කරලා තියෙන අපි මේ අය වැයතුනේ. මේ නොසලකා හැරපු නැත්නම් අත්තරලා දාලා හිටපු කණ්ඩායම් සමාජය ඇතුලේ අවධානයට අරගෙන ඒ අය පිළිබඳවත් ඒ දීමනාව ලබා දෙමින් ඒ අයට තමන්ගේ රස්සාවට විතරක් නෙමෙයි ඒ ජීවත් වෙන්නත් පුළුවන් වැටුපක් ලබා දෙන්න උත්සාහ කරමින් අපි ආණ්ඩුවක් හැටියට. ඒ වගේම පෞද්ගලික අංශ සේවකයන් සඳහා රාජ්‍ය සේවයේ ආවම වැටුප වැඩි වෙනවා වගේම පෞද්ගලික අංශ සේවකයන්ගේ ආවම වැටුප වැඩි කිරීම. අපි 2025 අවුරුද්දේ රුපියල් 27000 කරා ඒකම අපි කිව්වා 2026 වෙනකොට ඒක රුපියල් 30000 වෙන්න ඕනේ කියලා. මේ ජනවාරි පළවෙනිදා ඉඳන් අපේ රටේ පෞද්ගලික අංශයේ වැඩ කරන ඕනෑම තැනක වැඩ කරන සේවකුගේ අවම පඩිය රුපියල් 30000 දක්වා වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා ඉවරයි කියන කාරණේ අපි කියන්න ඕනේ ගරු කතානායකතුමා. අවම පඩිය. ඒ කියන්නේ අවම පඩිය කිව්වට පස්සේ ගරු කතානායකතුමනේ මේ ඊට පස්සේ රාජ්‍ය සේවයේ කිසිදු තැනක පෞද්ගලික අංශයේ කිසිදු තැනක කාර්යාලයක සාප්පුවක එහෙම නැත්නම් ආරක්ෂක අංශයේ එහෙම නැත්නම් ක්ලීනින් සර්විස් එකක කඩේක සාප්පුවක හැම තැනකම වැඩ කරන සේවකගේ ආවම පඩිය රුපියල් 30000යි. දින 25ක් වැඩ කරන සේවකයෙකුට දෛනිකව රුපියල් 1080ක් ලැබිය යුතුයි. අන්න එතෙන්ට අපි අපේ රටේ පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප ගෙනාවා. ඊට පස්සේ අපිට කියන වතු සේවක වැටුප පිළිබඳ ප්‍රශ්නයක්. මම දැක්කා අහගෙන හිටිය අපේ ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමත් එදා මේ ගැන යම් සැකයක් පළ කරන ගමන් කතා කරා. වතු සේවකයන්ගේ අවම වැටුප. අපි ගියවර අයවැය ගරු කතානායකතුමනි පොරොන්දුණා. වතු සේවකයන්ට 1700 ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න රජයේ සහතික වෙනවා කියලා. ජනාධිපතිතුමන්, රැවිලි කර්මාන්ත ඇමැතිතුමන්, කම්කරු ඇමැතිතුමන් සියලු දෙනා ඒකාබද්ධව වතු හිමියන් ගෙනලා සාකච්ඡා කරා. මේ වතු වල වැඩ කරන්නේ නැන කම්කරුවන්ගේ වැටුප ප්‍රමාණවත් නැති නිසා තමයි මේගොල්ලෝ වත්තේ වැඩ කරන්නේ නැත්තේ. ඒ නිසා 1350ක් තියෙන වැටුප 1700ක් කරන්න ඕන. එසදා රජයේ පැත්තෙන් යෝජනාවක් කරා. අපිත් දෙනවා රුපියල් 200ක් දෛනික වැඩ කරන්න යන සේවකයෙකුට. ඔයගොල්ලෝ තව රුපියල් 200ක් දාන්න. අන්න හාම්පුත්තුත් එකඟ වුණා. හාම්පුත්තුත් එකඟ වුණා මොකද්ද කරේ? හාම්පුත්තු එකඟ වුණා පෞද් වතු සේවකයාගේ වැටුප 1350 ඉඳන් 200ක් වැඩි කරලා මූලික වැටුප 1550 කරන්න. ඒ වගේම වත්තේ වැඩ කරන්න යන දවසකට රුපියල් 200ක පැමිණීමේ දිරිදීමනාවක් ලෙස රජය ලබා දෙන මුදල් ලබා දෙන්න. මිලියන 5000ක් ආණ්ඩුව මේක වෙන් කරා. එනිසා සැකහැර දැනගන්න තියෙන්නේ රුපියල් 10000ක් මාසෙකට වතු සේවකයන්ගේ වැටුප වැඩි කරන්න අපි මේ අයවැය තුළ කටයුතු කරලා තියෙනවා. රුපියල් 10000ක් ගරු කතානායකතුමා දින 25ක් වැඩ දෙනකොට ඒ 10000 හම්බ වෙනවා. අයකේ සැකයක් නැහැ. එනිසා ඒක ලබා දීමට අවශ්‍ය කන්නේ ක්‍රියාවලියට එකඟතාවය පළ කරලා තමයි වතු සේවක වැටුප අපි එතෙන් වැඩි කරේ ගරු කතානායකතුමනි. එනිසා මේක සඳහන් කරන්න ඕනේ වතු සේවකයන් අවුරුදු 200කට ආසන්න කාලයක ඉතිහාසික දුරුමකම් කියනවා අපේ වතු වල වැඩට ඇවිල්ලා. හැබැයි මේ ඉතිහාසය ඇතුළේ රාජ්‍ය වතු සේවකයන්ගේ වැටුප වැඩි වීම පිළිබඳ අපිට හැමදාම අහන්න ලැබුණේ රුපියල් 700යි 800යි රුපියල් 1000යි. හැබැයි මේක ඓතිහාසික අවස්ථාවක් බවට පත් වෙනවා. රුපියල් 10000කින් ඉතිහාසයේ කවරදාවත් වැටුප් පැඩවීමක් වතු සේවකයන්ට වෙලා නැහැ. මේක ඓතිහාසික ජයග්‍රහණයක් වතු සේවකයන්. ඓතිහාසික. මාසයකට 10000කින්. මාසයකට. එනිසා ගරු කථානායකතුමනි මේවා පුදුම වගේ වුණාට මේවා ආණ්ඩුව කරලා තියෙන්නේ. ඒවා ගණිතයෙන් කරලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. රාජ්‍ය ආණ්ඩුවත් මැදිහත් වෙලා හාම් පොත්තුත් එකඟ කරගෙන මේ රුපියල් 10000 අපි වැඩි කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මේ අයවැය ඇතුලේ බොහෝ කරුණු අර මූලික උපාය මාර්ගික අරමුණු 6 ඉලක්ක කරගෙන අපි බොහෝ දේවල් වෙනස් කරලා තියෙනවා. එනිසා බලශක්ති ශේෂ්ත්‍රයේ දැවැන්ත පින්මක් සඳහා යන්න, ඒ වෙනුවෙන් ඩේටා සෙන්ටර් වගේම ග්‍රීන් හයිඩ්‍රජන් ප්‍රොජෙක්ට් වලට යන්න කොහොමද කියන කාරණය පිළිබඳව ඒ අවශ්‍ය පියවරල් ගන්න බලශක්ති ශේෂ්ත්‍රයේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් ඉකොනොමි එක ශක්තිමත් කරන්න අවශ්‍ය කරන ඒ රාජ්‍ය ඩිජිටල් කිරීමේ ක්‍රියාවලිය, මේ ඩිජිටල් කරන ක්‍රියාවලිය ස්ථාවර කරන්න අවශ්‍ය කරන පියවර මේ අයවැය ඇතුළේ අරන් තියෙනවා. ඒ වගේම රජයේ සහනාධාර පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. මොකද විශ්‍රාමිකයාට අස්වැසුම, ඒ විතරක් නෙමෙයි තවත් බොහෝ සහනාධාර පිළිබඳව අපි මේ අයවැය ඇතුළේ මුදල් වෙන් කරලා කතා කරලා තියෙනවා. එස අපි ආරාධනා කරනවා අර පොත් නවයක් print කරලා දීලා තියෙනවා ගරු කථානායකතුමනි. මේ පොත් නවයේ දීපු පොත් නවයේ ජාතික අයවැය, පුරවැසි අයවැය හැටියට අපි නම් කරලා තියෙනවා. මේ පොත කියවුවා නම් මේකේ තියෙනවා වෙන් කරපු දේවල් ගොඩක් දේවල්. අඩුම ගන්න එතකොට බලා ගන්න පුළුවන් ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ. ගායන්ත මන්ත්‍රීතුමා මේකේ තියෙනවා ගොඩක් විස්තර. මම මේ කිව්වේ කෙටියෙන් සටහන් කරලා තියෙනවා. ජාතික අයවැය පිළිබඳව, පුරවැසි අයවැය පිළිබඳව මේ විස්තර අපි මේක ඇතුලේ දාලා තියෙනවා. එනිසා ආණ්ඩුවක් සියලු ශේෂ්ත්‍ර ආවරණය කරමින් ඒ සියලුම ශේෂ්ත්‍රවල ඉන්න ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයන් ගැන අවධානය යොමු කරලා තමයි මේ දීමනා සහ මේ සුබ සාධනයන් ඇති කරන්න අපි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේක විතරක් නෙමෙයි, වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දෙන අර බැංකු පොලියේ කොටස පිළිබඳවත් සාකච්ඡාවක් ආවා. මේකත් කියන්න ඕන ගරු කථානායකතුමනි, මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලිය දැන් මේ අවුරුද්දේ පොලිය දෙනවා නම් මේ අවුරුද්දේ සල්ලි වෙන් කරන්න බෑ කථානායකතුමනි. ඒකනේ අයවැයක ප්‍රතිපත්තිය වෙන්න ඕනේ නේද? ගායන්ත මන්ත්‍රීතුමාලා මේක දන්නවා. අයවැය සාමාන්‍ය වෙන්න මේ අවුරුද්දේ දෙනවා නම් මේ අවුරුද්දේ මුදල් වෙන් කරන්න. හැබැයි 22 23 අවුරුදු දෙකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 100%ක පොලිය වැඩි කිරීමක් ලබා දෙන්න එකඟ වුණත් මුදල් වෙන් කරේ නැහැ. අපි 2025 ඒ සඳහා මිලියන 10000ක් ගෙව්වා පොලිය. තව මිලියන 45,700ක් ගෙවන්න තියෙනවා. අන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලිය ගෙවලා තියෙනවා බැංකු පද්ධතිය. හැබැයි බැංකු වලට සල්ලි දීලා නැහැ. ප්‍රතිපත්තිය ගන්නවා. ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මුදල් වෙන් කිරීම කරලා නැහැ. දැන් අපේ ජනාධිපතිතුමා එදා කිව්ව අනුන්ගේ පවුත් අපිට කරගහන්න වෙලා තියෙනවා. ගරු කථානායකතුමනි, එතන මිලියන 55,700ක් මිලියන 55,700ක් 22 23 සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වලට පොලී ගෙවීමට අපි ආණ්ඩුවක් හැට මේ අයවැය මුදල් වෙන් කරනවා. ඒ විතරක් නෙමෙයි, අපි 25-26 ඉඳන් 60,000ක් පමණ වන තැන්පත්කරුවන්ට මිලියනකට වඩා ඒ පොලී ගෙවීම අපි කරනවා. එතකොට අපි මේ පරණ පව් තිබුණ නැත්තම් අපිට තවත් 100%ට වැඩියෙන් ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලියත් අපිට වැඩි කරන්න තිබුණා. ඒ නිසා මේ අයවැය ඇතුලේ පරණ පවුත් කරගහගෙන යනවා අපි ගරු කථානායකතුමා. පරණ පවුත්, පරණ ආණ්ඩුවල පවුත්. ඒක තමයි රටක් ඉස්සරහට යනවා කියන්නේ. අපිට කියන්න බෑ ඒක ගිය ආණ්ඩුවෙන් ඉල්ල ගන්න කියලා. ආණ්ඩු ප්‍රතිපත්ති ගත්තා, මුදල් වෙන් කරේ නැහැ, අවසානයේ බැංකු ගෙව්වා බැංකු වල දැන් යනවා හිරවලා රජයෙන් ආයෙ යුතු පොලිය කියලා. බිලියන 55ක් මිලියන 55,700ක් පොඩි මුදලක් නෙමෙයි ගරු කථානායකතුමනි. ඒ නිසා අපි ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, වැට් එක පිළිබඳව සාකච්ඡාවක් එනවා. මේ වැට් එක පිළිබඳ සාකච්ඡාව එන්නේ අපි වැට් දැල ටිකක් පළල් කරා. ඒකට හේතුව තමයි මේට කලින් තිබුණේ මාසයකට මිලියන 5ක වෙළඳාම් කරන අය පහට වැඩි අය තමයි සේල් එකෙන් අහුවුනේ. දැන් අපි ඒක මිලියන 36ට ගෙනාවා. ඒ කියන්නේ දවසට රුපියල් 100,000කට වඩා වෙළඳාමක් කරන කෙනෙක් වෙනවා නම් ගායන්ත මන්ත්‍රීතුමා වැට් ගෙවන්න ඕන. හැබැයි දැන් කියන්න හැදුවා මම දැක්කා අපේ කබීරසින් මන්ත්‍රීතුමත් එදා කිව්වා මේ එතුමා මෙතන නැති නිසා නෙමෙයි මම මේ කියන්නේ. එතුමා කතාවේද කිව්වා දැන් මේ ලක්ෂයටම වැට් ගෙවන්න වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. වැලියු ඇඩඩ් ටැක්ස් සිල්ලර වෙලෙන්දා එකතු කරන කොටසට වැට් ගෙවන්න ඕන. උදාහරණයක් මම ගන්නම්. අපි පැලවත්ත සීනි සමාගම, අපි දුඹුරු සීනි හදනවා. ලංකාවේ සමාගම් 4ක් තියෙනවා. ඒ දුඹුරු සීනි හදන දේශීය නිෂ්පාදන වලට වැට් එක තියෙනවා. එත රුපියල් 200යි නම් සීනි කිලෝ එකක් 236ක් වෙනවා ගානට මන්ත්‍රීතුමා වැට් එකත් එක්කම ඒ ගබඩාවෙන් පිටත් වෙනකොට. එතකොට ඒක තොග වෙලෙන්ද Taman තියෙනවා නම් රුපියල් 5ක් නැත්නම් රුපියල් 10ක් ඔහු වැට් ගෙවන්න ඕනේ ඒ 10ට. මොකද 236යි 10යි 246යි. ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක එකතු කරලා 250යි. එතකොට තොග වෙලෙන්දාගේ වෙලඳාමේ වැට් එක තොග වෙලෙන්ද රෙජිස්ටර් වෙලා තියෙනවා නම් වැට් එක. රෙජිස්ටර් නොවුනොත් තමයි ප්‍රශ්නේ. ඔහු රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔහුගේ දවසේ වෙලඳාම ඊට වඩා වැඩි. ඒ නිසා තොග වෙලෙන්ද රෙජිස්ටර් වුණා නම් ඔහු වැට් එක ගෙවන්න ඕනේ. ඔහු එකතු කරපු රුපියල් 10ට විතරයි. 250ට යනවා සිල්ලර වෙලෙන්දට. 260ට සෙල් කඩේ විකුණන සීනි. එතන සිල්ලර වෙලෙන්ද කීයද එකතු කරලා තියෙන්නේ? ඔහු එකතු කරලා තියෙන රුපියල් 10යි. ඔහුගේ ලාභය ලෙස ඔහු එකතු කරන රුපියල් 10යි කරු කතානායකතුමනි. අන්නේ 10ට විතරයි සිල්ලර වෙලෙන්ද වැට් එක ගෙවන්න ඕනේ. 180යි. එහෙම නැත්නම් ඔහු අර 260ටම වැට් ගෙවන්නේ නැහැ. ඒ 260ම පාරිභෝගිකට යන්නේ නැහැ. ඒ නිසා ඔහු 260ට සීනි විකුණනකොට ඔහු ගෙවන්න තියෙන්නේ ඔහු එකතු කරපු රුපියල් 10ට විතරයි ගරු කතානායකතුමනි. 1.80යි. ඒ නිසා ඔහු වැට් එකට රෙජිස්ටර් වුණාම ඔහුගේ වැට් එක රිෆන්ඩ් කරගන්නත් මේ පෙළ තියෙන අනිත් පැත්ත. ඒ නිසා මේ වැට් ගැන බොරුව කියන එක වෙනුවට අපි කරලා තියෙන්නේ. මොකද කොටසක් වැට් ගෙවනවා කොටසක් වැට් නොගෙව යනවා. ඒතර ඇත්තට ප්‍රශ්නයක් තියෙනවා. වැට් ගෙවන මෙලන්දක මිල ගණන් වැඩි වෙන්න පුළුවන් වැට් නොගෙවන කෙනාගේ ගණන් අඩු වෙන්න පුළුවන්. එහෙම ඒවා සමහර ඒවා පහුගිය දවස්වල කර කර ඉන්න හැදුවා අපි නැවැත්තුව අපේ මුදල් අමාත්‍යංශේ. නැවැත්වේ කොහොමද? වැට් සෙට් ඔෆ් කරන්න හදනවා. සීනි වල වැට් එක වෙන එකකින් සෙට් ඔෆ් කරන්න. එහෙම බෑ. ඒ අදාළ භාණ්ඩෙට විතරයි වැට් සෙට් ඔෆ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වැට් එක පාරිභෝගිකයාට අනේක කොහොමත් යනවා. නිෂ්පාදනයෙන් එකතු කරලා තියෙන්නේ. නිෂ්පාදනයෙන් අපි එකතු කරලා තියෙන්නේ. ඒතර නිෂ්පාදනයෙන් එකතු කරාට පස්සේ තොග වෙලෙන්ද වෙන්න පුළුවන්. සිල්ලර වෙලෙන්ද වෙන්න පුළුවන්. ඔහු එකතු කරන කොටසට පමණයි වැට් එක ගෙවන්න වෙන්නේ. ඒ නිසා දවසක වෙළඳාමක් කරන කෙනා ඔහු දවසේ වෙළඳාම ඇතුලේ ඔහුට වැට් තියෙන භාණ්ඩ තියෙනවා. වැට් නැති භාණ්ඩ තියෙනවා. ඒ නිසා වැට් එක තියෙන වෙළඳාම නම් ඔහු කරන්නේ ඔහු වැට් රෙජිස්ටර් වුණාට පස්සේ ඔහු වැට් ගෙවිය යුත්තේ ඔහු එකතු කරන කොටසට පමණයි. ඒ නිසා රුපියල් ලක්ෂයක වෙවුවාම රුපියල් 1,18,000ක් කියලා වැට් එකෙන් නැහැ කරු කතානායකතුමනි. ඒ නිසා මේක තමයි ඇත්ත කතාව. හැබැයි ඇත්ත දැනගෙන ඇත්ත වෙරුවට බොරුව කියන විපක්ෂය මොකද වෙන කියන්න දෙයක් නැති නිසා. අපි කියන්නේ ඒකයි මේ අයවැය කතාව තුළ ජනාධිපතිතුමා පැය 4යි විනාඩි 20ක් මේ කතාව කරා. මේක ඇතුළේ තිබිච්ච මෙන්න මේ කතා බහට එන්න ඕන. ඒක නිසා ගරු කතානායකතුමනි අයවැයක හරය ඒක. අයවැයක් ඇතුළේ ජනතාවට බර පටවන්න නැතුව බදු නෙගවා ඉන්න පිරිස් බදු දැලට ගෙනේම තමයි අයවැය අරමුණ. ඒ නිසා වක්‍ර බදු ප්‍රමාණය අඩු කරමින් ඍජු බදු ප්‍රමාණය වැඩි කරන්නත් උත්සාහ කරමින් තියෙනවා අපි. ඒ ඇතුලේ තමයි මේ වැට් දැලා අපි පළල් කරන්න ඕන. මම අහගෙන විපක්ෂයේ රවි කරුණාලයක මන්ත්‍රීතුමා කියන ඔක්කොටම ගහලා දාන්න. එතකොට හරියට. මොකද මේකේ වැට් බිල් එක නිකුත් කරන තැනට ආව නම් ගරු කතානායකතුමනි මේ බොහෝ ප්‍රශ්න විසඳෙනවා ඉස්සරහට. ඒ නිසා අපි එතෙන්ට මේක ගේන්න හදන්න. ඒ නිසා එතෙන්ට ගේන්න යන ගමනේ අපි හැම කෙනාම ඒ තමන් ගෙවිය යුතු බදු මුදල ගෙවීම සඳහා පුරුදු කර ගැනීම තමයි ආණ්ඩුවේ මේ උත්සාහය. මොකද අපි හැමෝම දන්නවා ලෝකේ කොයි රටකට ගියත් රටවල් බදු අය කරන විදි තියෙනවා. තේ එකක් කෝපි එකක් බිව්වත් ඒ බිලේ තියෙනවා තමන් ගෙවන බද්ද. ඒ වගේ බදු ප්‍රතිශත වෙනස්. ඒ නිසා ඒ සමහර බදු වර්ග අපි අපේ රටේ අඩු කරගන්න ඕන. තව අවුරුදු 3-4ක් ගිහිල්ලා හරි මේ වැට් එකේ බදු ප්‍රමාණයත් අපි අඩු කරන්න ඕනේ. තව ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ. ඒක ජනතාවට පහසුවක් එන්නේ එහෙම තමයි. හැබැයි අපි හිටපු තැන ආර්ථිකේ වටලා තිබිච්ච තැන අපිට යන්න පුළුවන් විදියට අපි පාර හදාගෙන තමයි ගරු කතානායකතුමනි ඉස්සරහට යන්නේ. ඒ නිසා ඒ කතාව මම කිව්වේ නිකන් නෙමෙයි ගරු කතානායකතුමනි මේ වැට් ගැන එහෙම කිව්වේ. දැන් මේ IMF එකත් එක්ක පටලනවානේ අපි. ඔව්. අපි ආණ්ඩුව අරන් ආවට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිත් එක්ක එකක වෙලා තිබිච්ච ගිවිසුමක් තිබුණා. ඒ අනුව. හැබැයි කොයි වෙලාවෙවත් දැන් මේ කියන්න හදනවා මේ IMF එකේකමයි යන්නේ කියලා. රාජ්‍ය සේවයේ ගායන මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්න කිව්වේ කොහොමද? උද්දමනයට පහලින්. හැබැයි අපි එහෙමද වැඩි කරේ? අපි එහෙම නෙමෙයි උද්දමනයට පහලින් නෙමෙයි පඩි වැඩි කරේ. අපි ඒගොල්ලන්ට කිව්වා අපේ මැන්ඩේට් එක මේක අපිට ඒකට යන්න ඕනේ. සමහර ඒවා තියෙනවා අපිත් හිතනවා ආර්ථිකයක් ශක්තිමත් කරන්න යනකොට කඩාවැටිච්ච ආර්ථිකයක් ගොඩනගන්න යනකොට ඒ සමහර තීන්දු තියෙන අපිට ගන්න වෙනවා. ඒ නිසා ඔබතුමාලාම දන්නවා ප්‍රොපර්ටි ටැක්ස් එක. ප්‍රොපර්ටි ටැක්ස් එකක් තිබුණා. ඔන්න රවි කණ්ණායක මන්ත්‍රීතුමා දැන් එන්නේ. මං කියවලා ඉවරයි කතාව. ප්‍රොපර්ටි ටැක්ස් එකක් තිබුණා රවි මන්ත්‍රීතුමා මතකද? ප්‍රොපර්ටි ටැක්ස් එක ගහන්න තිබුණේ කවද්ද? 2025 මාර්තු මාසේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට කිව්වා මේක මේ පාර දාන්න කිව්වා. අපි කිව්වා අපි එහෙම අදහසක නැහැ. ඒ නිසා අපි ඒක දාන්නේ නැහැ. 2025 මාර්තු දාන්න කිව්වා. හැබැයි 2026 ත් නැහැ ප්‍රොපර්ටි ටැක්ස් එක. දැන් ඒගොල්ලෝ අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා 2027 අපි බලමු. අපිට එහෙම එකක් ඌමනා වෙන්නේ රටේ බදු ආදායම ප්‍රමාණවත් නැතිනම් මේ බදු විවිධ වර්ග හඳුන්වා දෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රොපර්ටි ටැක්ස් එකත් අපි ගහන්න නැතුව තමයි මේ යන්නේ. ඒ වගේම වාහන ආනයනය පිළිබඳ කතාවක් ආවා. දැන් මේකේ කියන්න හැදුවා වාහන බදු වැඩි කරා කියලා. ගරු කතානායකතුමනේ වාහනයක් ගෙනාවට පස්සේ වරායන් නිදහස් කරද්දි ගෙවන බදු ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ වාහනේ අරන් ගිහිල්ලා සේල් එක කඩවත නම් කඩවත නැත්තම් මහරගම නම් මහරගම සේල් එක ඉක්ුණනකොට එතනින් එකතු කරන බදු ටිකක් තියෙනවා SCCL කියලා. සමාජ ආරක්ෂණ බද්ද. දැන් මේ බද්ද එකතු වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ වාහනේ සමහර විට වරායෙන් ගොඩ බාලා වාහනේ විකුණ සේල් එකේ තියෙන අවුරුද්දක්. SCCL එන්නේ නැහැ අපිට. හැබැයි අතන ඇවිල්ලා තියෙන වාහනේට බද්ද SCCL එක එන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව තීරණ කරේ මේ සමාජ ආරක්ෂණ බද්දත් අපි අතනින් මාය කරලා මේ ගනුදෙනු ඉවර කරමු. එතනින් මාය කරලා ඒ ගනුදෙනු ඉවර කරමු. ඉතින් ඒ නිසා එක වැරද්දක් නෙමෙයි. එයා සේල් එකෙන් ගෙව්වත් මේක ගෙවනවා. වරායෙන් ගෙව්වත් මේක ගෙවනවා. මොකද වාහනේ ගේන කෙනානේ මේක ගෙවන්න ඕනේ. කොහොමත් මේක වාහනේ බිලට එකතු වෙනවා. ඒ නිසා වාහනේ බද්ද කොහෙවත් වැඩි වෙලා නැහැ ගරු කතානායකතුමා. වාහනේ බද්ද වැඩි වෙලා නැහැ. ඒ වෙනුවට අපි කරලා තියෙන ඒ නිසි කලත නිසි විදියට බදු ටික එකතු කර ගැනීම තව විදියට ක්‍රමවත් කරලා තියෙනවා. ඒ ක්‍රමවත් කිරීම සඳහා අපි ගත්ත තීරණයක් තමයි මේක. මට හිතන්නේ මේක බදු වැඩිවීමක් නෙමෙයි. බදු යථාවත් කරලා විධිමත් කරලා එකතු කර ගන්න ගත්ත තීරණයක්. ඉතින් ඒකත් බදු වැඩිවීමක් කියලා අපේ විපක්ෂ මන්ත්‍රීවරු කියන්න උත්සාහ කරනවා. මට කියන්න තියෙන ආපහු ඉතින් වෙන කියන්න දෙයක් නැති නිසා විලාපයට එකතු කර ගන්න තවත් එක් කරුණක් ඒ නිසා මේ කරුණු එක්කම එකතු කරනකොට ගරු කතානායකතුමනි 2028 ණය ගැවීම පිළිබඳවත් බිල් එක හදන්න උත්සාහ කරනවා. ඇයි මේ 2028 වෙනකොට අපේ රටට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා කියා ගන්න තමයි මේ යන්නේ. රටට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා කියා ගන්න යන්නේ.
Honorable member, you have another 2 minutes.
I got other 10 minutes, I think. ගරු කතානායකතුමනි මේ ණය ආපසු ගෙවීම පිළිබඳ කාරණේ හරි පැහැදිලිව අපි කිව්වා. ජනාධිපතිතුමත් මේක කිව්වා. මොකද අපි දැනුත් ණය සහ පොලී වාරික ගෙවනවා. සාමාන්‍ය මුදලක් නෙමෙයි කරු කතානායකතුමනි. අපි දැනුත් ණය සහ පොලී ගෙවනවා සාමාන්‍ය. 2024 අපේ රටේ මුළු පොලිය රුපියල් බිලියන වලින් ගත්තොත් 2690යි. විදේශීය පොලී කොටස බිලියන 502යි. ඩොලර් මිලියන වලින් ගත්තොත් මිලියන 1674යි. එතකොට 2025 අපේ සමස්ත පොලී ගෙවීම රුපියල් බිලියන 2650යි. අපේ විදේශීය පොලී ගෙවීම මිලියන 2435යි. මං ඩොලර් එක 300යි කියලා අරන් හදලා තියෙන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම රුපියල් බිලියන 730යි. 2026 ගරු කතානායකතුමනි රුපියල් බිලියන 2617යි අපේ පොලී ගෙවීම. පොලී ගෙවීම 2617යි. ඒ අනුව ගත්තත් අපේ වැඩිවීමක් තියෙනවා. මොකද අපේ දේශීය පොලී වල අඩුවීමක් තියෙනවා. හැබැයි විදේශීය පොලිය අපිට එක විදිහකට තියෙන්නේ සමහර ඒවා. ඒ නිසා මේ පොලිය ගත්තාම ණය එකතු කරන ප්‍රමාණයක් එක්ක මේකට එකතු වෙනවා. මේ ගෙවීම ගත්තාම රුපියල් බිලියන 2500ක් ඩොලර් මිලියන 2500ක විතර පොලියක් තමයි ගෙවන්නේ. ඒක ගත්තාම රුපියල් බිලියන වලින් ගත්තොත් 780යි. ඒ කියන්නේ 2617ක් 26 පොලිය ගෙවද්දී ඒකෙන් 780යි අපි විදේශීය ණය සඳහා පොලිය. එතකොට කරු කතානායකතුමනි මේ විදිහට 2028ට යනකොට අපි 2028ට යනකොට අපේ පොලිය රුපියල් ඩොලර් මිලියන 3259යි. ඒ නිසා 2025ට සාපේක්ෂව ගත්තා අපිට වැඩි වෙන්නේ ඩොලර් මිලියන 824යි. ආර්ථිකයේ වර්ධනයන්, රාජ්‍ය ආදායම් වර්ධනය, රාජ්‍ය ආදායමේ වර්ධනයන්, ඒ වගේම විදේශ සංක්‍රාම වැඩිවීම, අපනාන ආදායම වැඩිවීම, සංචාරක ව්‍යාපාරයේ වැඩිවීම, විදේශ ඍජු ආයෝජනවල ඉහළ යාම, ජාත්‍යන්තර හා ද්විපාර්ශ්වීය සංවිධාන IMF, World Bank, ADB ඒ වගේම 28 ඩොලර් මිලියන 3259යි. මොනවාද ඒ ඔක්කොම මේ පොලි ණය සේවා කරන එක කියන්නේ. මේ ණය සේවා කරන පරි නෝ ඉතින් අපි කොහොමද දැන් ගෙවමින් යනවනේ? අපි දැන් දැනොත් මේ අවුරුද්දෙත් ණය පොලි ගෙවීම ගැන විතරයි මම මේ කියන්නේ. ඒ නිසා අපිට වැඩි වෙනවා නම් වැඩි වෙන කොටස මේක. ඊට අමතරව රවි කතානායක මන්ත්‍රීතුමා අහන්නේ ණය වාරිකයයි පොලි වාරිකයයි දෙමම. අපි ඔබතුමා දන්නවා ගිය අවුරුද්ද වෙනකොට අපිට තිබුණ ඩොලර් ප්‍රශ්න. හැබැයි අපි මේ අවුරුද්ද වෙනකොට ඩොලර් මිලියන 2000ක වාහන ආනයනය කරලා තියෙන රවි මන්ත්‍රීතුමා. හැබැයි සාමාන්‍ය ඔබතුමා දන්නවා පහුගිය අවුරුදු කීපෙම බැලුවොත් එහෙම ඩොලර් මිලියන 700යි 800යි 900යි 1200යි වාහන ආනයනය. අවුරුදු කීපයක් වාහන ආනයනය නවත්තලා තිබිච්ච නිසා එකවර ඉල්ලුමක් ඇති වුණා වාහන ආනයනය සඳහා. ඒ නිසා තමයි මේ අවුරුද්දේ ඩොලර් මිලියන 2000කට ආසන්න වාහන ආනයනය සඳහා අපිට ඩොලර් වෙන් කරන්න වෙලා තියෙන්නේ. අපි හිතනවා ලබන අවුරුද්දේ මෙච්චර එකක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක යම් ප්‍රමාණයක් තියාගෙන යන්න පුළුවන් මේ මිලියන 1000ක 1200ක වගේ. ඒ නිසා අපේ සංචිත එහෙම නොවුණා නම් තව බිලියනයකින් වැඩි වෙන රවි මන්ත්‍රීතුමා. විදේශ සංචිත 6.3ට 7.3ක් දක්වා අපි ගන්න තිබුණා. හැබැයි මේක අපි පාලනය කරමින් යන්නේ. ඊට අමතරව ජනාධිපතිතුමා කිව්වා එදා භාණ්ඩාගාරයේ සතුව ට්‍රිලියනයකට වැඩි රුපියල් තියෙනවා අපි. ඒ නිසා මේ ආර්ථිකයේ 2028 ණය ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ අපි. පොලි වැඩිවීම විශාල ලෙස සිද්ධ වෙන්නේ නැහැ. අපේ ණය කොටස ගෙවීම කියන කාරණේ දෙකම එකට එකතු කරලා අපිට ගෙවන්න පුළුවන්. ඒ නිසා මේ අපි ආර්ථිකයේ ශක්තිමත් කරගෙන 26 27 28 අපිට තියෙන ආර්ථික ඉලක්ක. ඒ ආර්ථික ඉලක්ක වගේම අපිට සංචාරක ව්‍යාපාරයේ වර්ධනය පිළිබඳ ඉලක්කයක්. මේවා තියෙනවා. ඉතින් මේ ටික කරන ගමන් අපි ජනතාව පැත්තෙනුත් බඩු මිල අඩු කිරීම ඒ වගේම ඇතුළු ශේෂ ගණනාවක් වැඩ කරමින් තිබෙනවා. ඒ වගේම ගොවි ජනතාව පැත්තේ අපි මේ දිනවල ගොවි ජනතාව නිශ්චිතව මුහුණ දෙන ගැටලුවක් තිබුණා මේ අලලුණු ප්‍රශ්නේ. අපි අයවැය තීරණයක් අරන් තියෙනවා. සමුපකාර තොගවෙන් සංස්ථාව අපි නැවත ස්ථාපිත කරලා තියෙනවා. ඒ සමුපකාර තොගවෙන් සංස්ථාව හරහා අල සහ ලුණු 2026 වසරේ සිට කිසිදු ගොවියෙකුට ආපහු හැරලා යන්නේ නැති වෙනවට අල සහ ලුණු මිලදී ගැනීම අපි සමුපකාර තොගවෙන් සංස්ථාව හරහා කරනවා. අන රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය 120ක් වෙනදපලෙන් අපිට ගත්තොත් ගරු කතානායකතුමනි මේක පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස දෙකක් ඇතුළත මේක සර්කියුලේට් කරන්න පුළුවන්. ඒ නිසා අල ලුණු දෙකම අපි මිලදී ගැනීම කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙනකොට අපි හදමින් තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයත් වෙළඳාම් අමාත්‍යාංශයත් ඒකාබද්ධව අයවැයෙන් අපිට මුදල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. තව අවශ්‍ය නම් මුදල් වෙන් කර ගැනීම ඉඩ තියෙන නිසා ගොවි ජනතාවගේ පැත්තෙන් මේ වැඩේ කරලා
තියෙනවා.
Thank you ගරු කතානායකතුමනි. ඒ නිසා මේ පහුගිය අවුරුද්ද පුරාවටම අපි 20 24ත් එක්ක බඩු මිල පිළිබඳවත් මේ කාරණේ කියන්නේ. මොකද ජනතාවට බදු පැටෙව්වේ නැහැ. අලුතෙන් බදු වර්ග ගැහුවේ නැහැ. ගොවිය ආරක්ෂාව වෙනුවෙන් සමහර බදු අපි ගැහුවා. ඒ අලවලට රුපියල් 80ක් කරා බද්ද. ලුණු වල බද්ද රුපියල් 50ක් කරා ඒ ගොවි ජනතාවගේ ආරක්ෂාව. ඒ නිසා ඒ ආරක්ෂාවට ඒ වැඩේ කරන් යන ගමන් අපේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මම ලයිස්තුවක් දෙනවා ගරු කතානායකතුමනි මම මේක සභාගත කරනවා භාණ්ඩ වර්ග 40ක් බඩු මිල අඩු කරලා තියෙනවා අපි පහුගිය කාලේ පුරාවට. ඒක කොච්චරද ගත්තොත් ඇවරේජ් එක 117.7 අත්‍යවශ්‍ය භාණ්ඩ මේ තමයි වෙළඳපොලේ වැඩියෙන්ම අලෙවි වෙන භාණ්ඩ. තව භාණ්ඩ වර්ග 12ක් තියෙනවා. මෙතන වැඩිවීම 109.6යි. ඒ වැඩි වෙච්ච 12. භාණ්ඩ 40ක් තියෙනවා අඩු වෙච්ච ඒවා. ඉතින් මේ විදිහට අපි බඩු මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා අපි විපක්ෂයට ආරාධනා කරනවා මෙන්න මේ අයවැයේ සමතුලිතය පිළිබඳ බලන්න. අයවැය සියලු ශේෂ්ත්‍ර ආමන්ත්‍රණය කරලා සියලු ශේෂ්ත්‍ර වෙන පුරවැසියන් පිළිබඳව කතාබහ කරලා අපි මේ අයවැය ඇතුලේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා ජනතාවට අවශ්‍ය සහන ටික දෙන්න අපි වැඩ කරලා තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම අවසන් කරන්න හදන්නේ. ඒ නිසා අපි පහුගිය අවුරුද්දේ පටන් ගන්නකොට අපිට වැඩ කරන් තිබිච්ච කාලය අඩුයි. අපි මාර්තු 22 අයවැය සම්මත කරේ. අපි දීප්‍රස් ඉලෙක්ෂන් එක ආවා ජූනි මාසෙ මැයි මාසෙ. ඉතින් මැයි මාසෙ දෙවෙනිදා නම් ජූනි මාසෙ ඇවිල්ලා ඒ අයවැය අපි ඒ මාස 6කට ආසන්න කාලයක් තමයි අපිට මේ අවුරුද්ද වැඩ කරන් තිබුණේ. දැන් ආණ්ඩුව වියදම් කරපුවා වියදම් කරේ නැහැ කියලා කියනවානේ. ගායන්ත මන්ත්‍රීතුමා ඔබතුමාලට අපි කියන්න ඕනේ මාවත් හම්බුණා ඔබතුමාලගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා අපි රට පළාත් පාලන ඡන්ද නිසා සමහර ඒවා වියදම් කරන්න බැරි වුණා. හැබැයි විපක්ෂයට තව තේරිපත් වෙච්ච මන්ත්‍රීවරු ටික පත් කරගන්න බැරි වෙලා අපේ දිස්ත්‍රික්කයේ සභා තුනක ගරු
කතානායකතුමනි.
ඒ නිසා මම කියන්නේ මේ මාස 6 ඇතුළේ අපි කරලා තියෙන වැඩ දිහා ආපහු හැරලා බලන්න. නේ අනුරාධපුරේ මහානගර සභාව, නැණුප ප්‍රාදේශ සභාව, මනුප ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු පත් කළා. ඒගොල්ලෝ මාව හම්බුණා කිව්වා ගරු මන්ත්‍රී ඇමැත්තුමා පුළුවන් නම් අපේ කට්ටියට කියලා අපිව පත් කළ දෙන්න කියලා. මම මේ ගායන්ත මන්ත්‍රීතුමාගේ අවධානය යොමු කරනවා ඉක්මනට එක පත් කළා යවන්න කියලා. හැබැයි තා ගියේකට ආවේ නැහැ. ගියේකටත් ආවේ නැහැ. දැන් ඒ ඉන්නේ ඊගාවට. ආයෙනම් බොහොම හොඳයි. මේ කියන්නේ මේක තමයි தত্ত্ব. ඒ නිසා ගරු කතානායකතුමනි ආණ්ඩුව මාස 6ක් ඇතුළේ රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් වෙන් කරමින් කරපු ව්‍යාප්ති සමහර ඒවා තියෙනවා. ඔව් ප්‍රමාදයි. සමහර ඒවා ටෙන්ඩර්ස් දාලා ටෙන්ඩර්ස් ජාත්‍යන්තර ටෙන්ඩර්ස් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා කැබිනට් අපොයින්ට් ටෙන්ඩර්ස් කමිටි වලින් ගියා කියලා මේ වගේ යන්නේ. මේවත් එන්නේ යන තව මාස දෙකක් තියෙනවා. නොවැම්බර් මාසෙ තියෙනවා, දෙසැම්බර් මාසෙ තියෙනවා. ඉතින් මේ දෙකත් ඉවර වෙනකොට පහුගිය අවුරුදු වල සමහර බජට් එක බලපුවාම 55යි 60යි 65යි තමයි වේදම් කරලා දෙන්නේ. අපි උත්සාහ කරනවා මේක උපරිමයෙන් 100%ක්ම වියදම් කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. එනිසා කරු කතානායකතුමනි, මම මේ කතාව අවසන් කරන්න හිතුවා මේම. විපක්ෂය බොහෝ දේවල් කියන. එනිසා ඒ විලාපයේ පිළිබඳ අපි ඇහුම්කන් දෙන්න ගියොත් එහෙම අපි විපක්ෂයට ආරාධනා කරන අයවැය කතාවට එන්නේ. ඒ මොකද මේ කතාව මම අවසන් කරන්න ගන්න ජාතික පාලියේ අටුවාවේ තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ දේශනා කළා තියෙනවා. අපිරිසුදු පොළොවක් පිරිසුදු කරගෙන යනවා නම් ඔයාගේ ඔබේ ගමන යන්න බැරි වෙනවා. ඒ නිසා අපිරිසුදු පොළොවක ගමන් කරන්න මිරි වැඩි නැත්තම් සෙරෙප්පු දෙකක් පාවිච්චි කරන්න කියලා. ඒ වගේ තමයි අපිටත් දැන් වෙලා තියෙන්නේ, මේ සමාජය පිරිසුදු කරා යන්න තියෙන්නේ. ඒ නිසා විපක්ෂය මේක අපිරිසුදු කරන්න උත්සාහ කරාට බෑ, අපි මේ ගමන යනවා. ඒකෙම කියනවා හොඳ ආණ්ඩුවකට ගම් අත අවසන් කරන කරු කතානායකතුමනි නේද? හොඳ කෙනෙකුට කොච්චර හොඳ ආණ්ඩුවකට කොච්චර ගහන්න හැදුවත්, කොච්චර මඩ ගහන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක කියනවා අටුවා පාළියේ. සොඳු හඳුන් ගහකට පොරවෙන් පොරෝ තලයකින් කෙටුවහම ඒ පොරෝ තලයත් සුවඳයි. ඒ වගේ මේ ආණ්ඩුවට කොච්චර ගහන්න හැදුවත් විපක්ෂයටත් සේවයක් මේ ආණ්ඩුව කරලා තියෙන්නේ. මොකද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ඒ ජනතාවටත් සේවයක් කරන්න තමයි මේ ආණ්ඩුව මේ අයව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා සඳුන් ගහට කොටන පොරෝ තලයේ සුවඳ ගහනවා වගේ විපක්ෂයටත් මේ අයවෙන් ප්‍රතිලාභ ලබා දෙන අයවැයක්, මුළු රටටම ප්‍රතිලාභ ලබා දෙන අයවැයක් අපි ඉදිරිපත් කරලා තියෙන කාරණේ කිව්ව මම නවතිනවා. බොහොම ස්තුති ගරු කතානායකතුමා.
ඔනරබල් චාමර සම්පත් දිසානායක, ඔනරබල් රවි කරුණානායක.
කතානායකතුමනි, මගේ මිත්‍ර ඇමති වසන්ත අපිව අවශ්‍ය වෙලාවට පාවිච්චි කළා, ඊට පස්සේ එකෙන් හොඳ ගුණාංග ගන්න හදට එකට මතක් කරන්නේ. මං කිව්වේ වැට් බද්ද අපි 2000
ගරු මන්ත්‍රීතුමා එක පොයින්ට් ඕඩර් එකක් නෙවෙයි,
පොයින්ට් ඕඩර් එකක්. මගේ නම කිව්වා
නෑ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා
නෑ වැරද්දක් කිව්වේ නෑ. මං ඒකට එකතු කිරීමක් එකතු කරන්නේ 2016 ඔක්තෝබර් මාසේ 28 මේ වගේම අවස්ථාවක අපි අයවැය වැඩි මේ ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි ගෙනාවා මේ
ගරු මන්ත්‍රීතුමා එක ප්‍රොසීජර් ප්‍රශ්නයක්
නේ, ගරු ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරන්න ඕනේ
ගරු රවි ගරු අරිතුර මන්ත්‍රීතුමා, ඔබතුමා පොයින්ට් ඕක.
ඔව්
ගරු අරිතුර මන්ත්‍රීතුමා, ගරු කතානායකතුමා, බොබ් ගරු ගරු රවිකරණ මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පොයින්ට් පොට මේ ගරු මන්ත්‍රීතුමා, ගරු රවිකරණ මන්ත්‍රීතුමා, මම ඔබ නෑ ගරු මන්ත්‍රීතුමා දැන් හරි ඒක 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 මේ ප්‍රොසීඩියක ප්‍රශ්නයක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා, ගරු අරිතුර මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමා, ගරු කතානායකතුමා, බොහොම ගෞරවයෙන් ඔබතුමාට මම ස්ටෑන්ඩින් ඕඩර් එකක් පෙන්නන්න යන්නේ 91 I. ඒක තියෙනවා කතානායකතුමා, නවත්තන්න එපා මැදින්. ඒක කියවන්නම්. Any member deviating from the rules may be immediately called to order by the speaker. Deviating from the rules කතානායකතුමා. දැන් අද දැන් වසන්ත සමරසිංහ අමතිතුමා කතා කරනකොට පටන් ගත්තෙම සුජීව සේනසිංහ කියලා නම කියලා නේ. එතකොට කතානායකතුමා මේක අපිට පෙන්නලා දෙනකොට ආව එළියට දානවා කියන්නේ
ඒක. ගරු මන්ත්‍රීතුමා මේක අහගන්න. ඊළඟ තියෙනවා කිසිම මන්ත්‍රියෙක් වෙනත් මන්ත්‍රියක අයිති ආරෝප චෝදනාව. මෙතන චෝදනාවක් කිසිම දෙයක් නැහැ ගරු මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා අරිතුර මන්ත්‍රීතුමා ඔබතුමාගේ එතන පොයින්ට් පොඩ් එකක් නැත.